අමාත්‍යංශ නිවේදන ගරු එස්.බී. දිසානායක අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ඔබතුමාගට බලවත් කනගාටුව ප්‍රකාශ කරන්න මම පළමුවෙන්ම කැමති. මොකද ඊයේ මේ 23-2 යටතේ ආපු ප්‍රශ්නේ මට අමාත්‍යංශ නිලධාරීන් සාමාන්‍ය ප්‍රශ්නයක් විදිහට තමයි කිව්වේ. ඊයේ අපි බැංකු දිස්ත්‍රික් සභාපතිවරු සියලු දෙනාම කැඳවලා තිබ්බ නිසා ඉතින් මම කිව්වා ඒක මම කල් ඉල්ලන්න කියලා. නමුත් මම දැනගෙන හිටියේ නැහැ මේ 23-2 යටතේ මේ ප්‍රශ්නේ කියලා. ඒ පිළිබඳව මගේ බලවත් කනගාටු ප්‍රකාශ කරමින් මම මේ කාරණේ පිළිබඳව කතා කරන්න කැමති ගරු කථානායකතුමනි. පළවෙනි දේ තමයි මේ වසර තුල දැනට සමෘද්ධි සහනාධාර ලබා ගන්න අයගේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. මේක තමයි පළවෙනි දේ. අපි මේ සමීක්ෂණයක් ආරම්භ කරලා ඒක මේ පළවෙනි අවධිය තමයි යන්නේ. දෙවෙනි කාරණේ තමයි ගරු කථානායකතුමනි, ලබන වසර තුලදීද දැනට සමෘද්ධි සහනාධාර ලබන අය කිසියෙක් සමෘද්ධි සහනාධාර වැඩපිළිවෙලින්, සමෘද්ධි සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලින්, සමෘද්ධි බැංකු ණය වැඩපිළිවෙලින්, සමෘද්ධි ජීවනෝපාය වැඩපිළිවෙලින්, සමෘද්ධි නිවාස වැඩපිළිවෙලින් හා සමෘද්ධි ආදර්ශ ගම්මාන වැඩපිළිවෙලින් කිසිම විදිහකින් ඉවත් වීමක් වෙන්නේ නැහැ. තුන්වෙනි කාරණේ, සමෘද්ධි සහනාධාර ලාභීන් සංඛ්‍යාව කිසිම විදිහකින් අඩු වෙන්නේ නැහැ. 14,25,600 ගණක් තියෙන 61ක් ඉන්නවා ගරු කථානායකතුමනි. ඒක කිසිසේත් අඩු වෙන්නේ නැහැ. නමුත් අපිට පේනවා ස්ථිර වශයෙන්ම යම් කිසි ප්‍රමාණයක් සහනාධාර ලාභීන් වැඩි වෙයි. තුන්වෙනි කාරණේ තමයි ගරු කථානායකතුමනි, පසුගිය අපේ රජයේ අපි බිලියන 12ක් තමයි සහනාධාර හැටියට දුන්නේ. දැන් මේ රජයේ බිලියන 42ක් දෙනවා. මේ 42න් සතයක්වත් අඩු වෙන්නේ නැහැ. ඒ බිලියන 42ම සහනාධාර හැටියට සහනාධාර ලාභීන්ට යන. මිලකට කථානායකතුමනි, දැන් අපි ওই ප්‍රදර්ශනය කරලා තියෙන ලයිස්තු මේක මේ සමීක්ෂණය එක ප්‍රතිඵලයක්. මම ඒක ගැන වෙනම කියනවා ඔබතුමාට. ඒ නිසා එතන ඒ ලයිස්තුවේ දාලා තියෙන 85යි 115ක් අපි තියාගෙන ඉන්නවා අභ්‍යාචනාවොත් මේක දෙන්න. ඒ නිසා මේ ප්‍රමාණයේ දැනට ලයිස්තු වල නැති 115ක් වහාම අභ්‍යාචනත් එක්කම ඇතුළට එනවා. ඒ එක්කම ඇත්තටම යම් කිසි වරදක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ වරද නිවැරදි කරපුවාම ඒ අය ඇතුළට එනවා. ඒ වගේම යම් කිසි නොසුදුස්සෙක් ඉන්නවා කියලා කවුරු හරි තොරතුරක් කිව්වොත් ඒ ගැන බලලා ඒ අය ඉවත් වෙනවා. අවසානයේ මම කියන්න කැමති ගරු කථානායකතුමනි, මේ 14,25,661 මේක 15,00,000කට කිට් වෙන ගානකට එයි. ලබන වසරේ මේ අවසාන පරීක්ෂණ ප්‍රතිඵල එළියට එනකොට 15%ක 20%ක විතර ප්‍රමාණයක සහනාධාර ලාභීන් දැනට ඉන්න සහනාධාර ප්‍රමාණය වෙනස් වීම වෙන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් මේ සහනාධාර ලාභී ලයිස්තු වලට 15%ක 20%ක් විතර ඇතුල් වෙනවා. මේ කාරණේ තමයි මා මුලදීම කියන්න ඕනන්නේ. ඊළඟට කථානායකතුමනි, මම කැමති කියන්න මේ සමීක්ෂණය ගැන. මේ සමීක්ෂණය 2015 මාර්තු 15 වෙනිදා අමාත්‍ය මණ්ඩලය විසින් ගත්ත තීන්දුවක්. මම ඒ වෙනකොට මේ අමාත්‍යංශයේ හිටියේ නැහැ. නමුත් මම අමාත්‍යංශයේ බාරගත්තට පස්සේ අපි මේ පිළිබඳව පළමුවෙන්ම සංඛ්‍යාලේඛන විශේෂඥයන් එක්ක සාකච්ඡා කරා. ජනහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා සහ එතන ඉන්න විද්‍යාඥයන්, විශ්වවිද්‍යාලයේ ඉන්න සංඛ්‍යාලේඛන විද්‍යාඥයන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉන්න සංඛ්‍යාලේඛන විද්‍යාඥයන්, යුනෙස්කෝගේ හිටියේ මේ සංඛ්‍යාලේඛන ඵල මේ සියලුම දෙනා ගෙනලා අපි වට ගණනාවක් සාකච්ඡා කරලා අවසානයේ මේ අය කාගෙත් අදහස් වුණේ ගරු කථානායකතුමනි, මල්ටි ඩයිමෙන්ෂනල් පවර්ටි සර්වේ සිස්ටම් කියලා ලෝකයේ හදලා තියෙන, ඒක සිංහලෙන් අපි කිව්වොත් දරිද්‍රතාවය මැනීමේ බහුමාන ක්‍රමවේදය. මේක ඉතාම දියුණු ක්‍රමවේදයක්. මේ ක්‍රමවේදය අපි මේකට ඇතුල් කරමු කියලා. ඒක හරිම සංකීර්ණයි. මේ ක්‍රමවේදය හරහා අපි තොරතුරු පත්‍රිකාව හැදීම, ඒ නිලධාරීන් පුහුණු කිරීම, ඒ නිර්ණායක හැදීම, නිර්ණායකයන්ට බර තැබීම, ඊට පස්සේ මේ සියලු කටයුතු සඳහා අපි අපේ අමාත්‍යංශයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, ජනහ නිවාස සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා මේ ඉන්ෆෝමේෂන් කොමියුනිකේෂන් ටෙක්නොලොජි ඒජන්සි එක මේ ඉට්කා කියන ICTA ආයතනේ මේ අය සම්බන්ධ වෙලා මේ කටයුත්ත ආරම්භ කරා. එයානො පත්‍රිකාව හැදුවා. ඒක පිටු 17ක්. මම ඒ පත්‍රිකාව සභාගත කරන්න කැමති ඒ ප්‍රශ්න පත්‍රේ. ඊළඟට නිර්ණායක හැදුවා. ඒ විස්තර ටිකත් මම සභාගත කරනවා. ඊළඟ බරතබන ආකාරයේ හැදුවා. ඊළඟ මේවා පිළිබඳ පුහුණු කරා. ඊට පස්සේ ගරු කථානායකතුමනි මේ පිළිබඳව සම්පූර්ණයෙන්ම අපි ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් හා සියලුම පුවත්පත් වලින් ප්‍රසිද්ධ කරා. සහනාධාර අඩු අයට වැඩි කිරීමක් කරගන්න තියෙනවා නම් සහනාධාර අලුතෙන් ඉල්ලලා ඉල්ලනවා නම් ඉල්ලන්න කියලා. මේ 14,025,000ට අමතරව 830,100 ගාණ අලුතෙන් ලක්ෂ 8,000,000කට කිට්ටු ප්‍රමාණය අලුතෙන් මේ සහනාධාර ඉල්ලුවා. ඒතර මේ මුළු ගාණ ලක්ෂ 23කට කිට්ටු වුණා. මේ සියලු දෙනාගෙන්ම ගරු කථානායකතුමනි මේ පත්‍රිකාව පිරෙව්වා. පිටු 17ක් තියෙනවා මේ පත්‍රිකාවේ. මේ පත්‍රිකාව පුරවලා මේ පත්‍රිකාව මේ සමෘද්ධි සංවර්ධන නිලධාරි අත්සන් කරලා තියෙනවා. ග්‍රාමසේවක නිලධාරි අත්සන් කරලා තියෙනවා. ඒ ගමේ වැඩ කරන ආර්ථික සංවර්ධන නිලධාරි අත්සන් කරලා තියෙනවා. මූලස්ථාන කළමනාකරු අත්සන් කරලා තියෙනවා. අවසානයේ ප්‍රාදේශීය ලේකම් තුමා හෝ තුමියක් මේකේ අත්සන් කරලා තියෙනවා. දැන් අපි මේ සියලුම මේ මේ ඒ අත්සන් කරලා තියෙන්නේ මේ තොරතුරු නිවැරදි සත්‍යයි කියලා. දැන් මේ තොරතුරු පත්‍රිකාවෙන් කථානායකතුමනි ප්‍රධාන නිර්ණායකයන් 6ක් හා අනු නිර්ණායක 29ක් අතරේ තමයි තොරතුරු අපි එකතු කරේ. ප්‍රධාන නිර්ණායකයන් මේක මේ තාම සංඛ්‍යා ලේඛන විශේෂඥයන් විසින් හදපු ක්‍රමවේද. ඒ නිර්ණායක ප්‍රධාන නිර්ණායක අධ්‍යාපනය සෞඛ්‍ය ආර්ථික තත්ත්වය පවුල සතු වත්කම් පදිංචි නිවසේ තත්ත්වය හා පවුලේ සෞභාග්‍යය. දැන් මේ අනුව අනු නිර්ණායක 29ක් තියෙනවා ගරු කථානායකතුමනි. මේ අනු නිර්ණායක එකින් එක කිව්වොත් මේ අනු නිර්ණායක අධ්‍යාපනය යටතේ පවුලේ කිසිම සමාජිකයෙකු සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා නොමැති වීම. ගෘහමූලිකයේ 8 වැනි ශ්‍රේණිය සමත්ව නොමැති වීම. පාසල් යන වයසේ සිටින ළමුන් පාසල් වයසේ සිටින ඒ පාසල් නොයන ළමුන් සිටී. මේකට වෙනම ලකුණු රැටන ක්‍රමවේදයක් තියෙනවා. බර තියෙන ක්‍රමවේදයක් තියෙනවා. සෞඛ්‍ය. පවුලේ සමාජිකයෙකුගේ දීර්ඝකාලීනව රෝගයකින් පෙළීම. පවුලේ සමාජිකයෙකු ආබාධිතත්ව තිබීම. මේකටත් බර තබලා ලකුණු දෙන ක්‍රමයක් තියෙනවා. ආර්ථික තත්ත්වය යටතේ ඒක පුද්ගල වියදම රුපියල් 5500ට අඩු වීම. ඒක පුද්ගල ආදායම රුපියල් 6000ට අඩු වීම. ආහාර පරිභෝජනය සඳහා ආහාර කෑම බීම සඳහා ණය ලබා තිබීම. සෞඛ්‍ය පාසල් ලබා ගැනීමට බෙහෙත් හේත් ගන්න ණය වෙලා තිබීම. මෙන්න මේ තත්ත්වයන් පිළිබඳ තොරතුරු හොයන. කොහට හරි? කෑමට ණය වෙලා. ඊළඟට වත්කම්. වත්කම් යටතේ ඒකට ලකුණු ලැබෙනවා. ඊළඟට වත්කම් යටතේ ඉල්ලුම්කාර පවුලට පදිංචි සඳහා තමාට ගෙවක් නැහැ. ඒකට වෙනම ලකුණු ඇත. පදිංචි නිවසට අමතරව තවත් නිවසක් හෝ ගොඩනැගිල්ලක් නැහැ. ඒකටත් ලකුණු වෙනවා. අක්කර 0.5කට වැඩි ඉඩමක් නැහැ. ඒකටත් ලකුණු වෙන ක්‍රමයක් තියෙනවා. අක්කරයකට වැඩි මඩ ඉනවක් නැහැ. ඒකටත් ලකුණු වෙනවා. අනිකුත් වත්කම් යටතේ පාපැදි යතුරු පැදි ස්කූටර් හැර වෙනත් වත්කම් නොතිබීම. වෙනත් වාහන නැතිවීම ඒකටත් ලකුණු වෙනවා. ගෘහ උපකරණ යටතේ ගුවන් විදුලිය රූපවාහිනිය විදුලි පංකා ජංගම දුරකථන මේවා තිබ්බට ලකුණු වැටෙන්නේ නැහැ. මේ 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 මේවට මේ පරිගණක මේවා නැත්. මේවා හැර වෙනත් උපකරණ තියෙනවා නම් ඒකට ලකුණු දෙන ක්‍රමයක් තියෙනවා. කෝර්මයේ අංක 7 යටතේ 700 යටතේ තියෙන යන්ත්‍ර උපකරණ නොතිබීම. සත්ව පාලනය ජල ජීවි වගාව යටතේ එළ දෙනු 10 දෙනෙකුට අඩු වෙන්න. එළුවන් 20කට අඩුවෙන් කුකුලන් 50කට අඩුවෙන් තාරාවන් 50කට අඩුවෙන් ඉන්නවා නම් ඒකට ලකුණු වැටෙන ක්‍රමයක් තියෙනවා. නිවස යටතේ ඉලම්කරු පදිංචි නිවස පැල්පත් මුඩුක්කු පේලි ලයින් ඉන්නේ
පොඩ්ඩක් පාදලකරි වෙන්න
පොඩ්ඩක් ඉන්න
පාදලකරි
ඉවුනා පස්සේ උත්තර අහන්න පුළුවන්.
ඉවුනාට පස්සේ
ඉලම්කරු පදිංචි නිවස
හරි ඒක තමයි ඉවුනාට පස්සේ අහන්න ලේසි එතුමාට ලේසි ඔබතුමාට
ඉලම්කරු පදිංචි නිවස පැල්පත් මුඩුක්කු පේලි ලයින් කාමරවල පදිංචි විසිටින් පදිංචි නිවසේ බිත්ති මැටි ගල් මැටි ලෑලි තකරම් කොල්ලතු තල්වත් ආදී වීම. ගෙබිම මැටි වැලි වගේ දේවල් වීම. වහල තකරම් කොල්ලතු පිදුරු ආදීන් සමන්විත වීම. නිදා ගැනීමට පමණක් කාමරයක් තියෙන අය වීම. ගෙබිමේ වර්ගඵලය අඩි 500ට අඩු වීම. පරිභෝජනය සඳහා පිරිසිදු ජලය ලබා ගැනීමට නොහැකි වීම. නිසි වැසිකිලි පහසුකම් නැති වීම. හා ආලෝකය ලබා ගැනීම සඳහා භූමි තෙල් වගේ දේවල් පාවිච්චි කිරීම. පවුලේ සෞභාග්‍යය. දිනකට එක ආහාර වේලක් පමණක් ලබා ගැනීම. සතියකට එක්වරක් හෝ මස් මාළු කිරි බිත්තර පරිභෝජනේ නොකිරීම. මාස 6කට වරක්වත් පවුලේ අයට ඇඳුම් පැළඳුම් ලබා ගැනීමේ හැකියාවක් නැතිවීම. පෞද්ගලික වද්‍ය මධ්‍යස්ථානයෙන් බෙහෙත් ගැනීමට හැකියාවක් නොමැති වීම. මේ මේවා හරහා විශේෂ බර තැබීම් තියෙනවා. මම මේක මේ මේ හන්සත් ගත කරන්න කැමතියි. මේ ප්‍රශ්න පත්‍රෙත් මම හන්සත් ගත කරන්න කැමතියි. ගරු කථානායකතුමනි, මේ ලකුණු අනුව මේ තේරීම දැන් කරලා තියෙනවා. මේකට මේකේ 85%යි අපි ඉදිරිපත් කරලා තියෙන හින්දා මේ ලයිස්තුවේ නැති අය 15% එකපාරම ඇතුල් වෙනවා. ඉතුරු අයගේ ඒ වරදක් වෙලා තියෙනවා. ඒක නිවැරදි කරයි ප්‍රාදේශීය ලේකම්තුමිය හෝ තුමා, ඒ වගේ මෙතන ඉන්න ගණකාධිකාරීතුමා හෝ තුමිය, ඒ වගේම සැලසුම් අධ්‍යක්ෂකවරයා, මූලස්ථාන කළමනාකාරවරයා හා සමාජ සේවා නිලධාරියාගේ කමිටුවකින් මේක කරනවා. ඉතින් මේක යටතේ මේ ඕන කෙනෙකුට ආයාචනයක් කරන්න පුළුවන්. ඒ පිළිබඳව ඒ අය පරීක්ෂණයක් කරලා ඒ වැරද්ද නිවැරදි කරයි. ඒ වගේම කාට හරි වැරදි විදිහට දීලා තියෙනවා නම් ඒ පිළිබඳ නිර්නාමිකව ඒ ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන අයට ලියලා ඇරියොත් ඒකත් ඒ අය නිවැරදි කරලා දෙයි. ඒ වගේම මේ තේරුමෙන් පස්සේ අපි දෙසැම්බර් වෙනකොට අපි මේ සහනාධාරලාභීන්ගේ ලයිස්තුව එළියට දාන අපිට පේනවා එකෙන් වෙන්නේ සහනාධාරලාභී ප්‍රමාණය ටිකක් වැඩි වෙයි. මේ මුදල සම්පූර්ණයෙන්ම ගෙවෙයි. කිසියම් වරදක් වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කරලා තියෙයි. ඒ වගේම කථානායකතුමනි, එතනත් ගැටලුවක් තියෙනවා නම් අපි අමාත්‍යංශයේ සහ සමෘද්ධි සංවර්ධන පාර්ශ්වයෙන් විශේෂ කමිටියක් පත් කරලා තියෙනවා. ඒකටත් මේ අයට අභියාචනා කරන්න පුළුවන්. එනිසා මම කියන්න කැමතියි, ඇත්තටම අපි කවදාවත් සමෘද්ධි ව්‍යාපාරය මේ සහනාධාර වලින් මිනිසුන්ගේ දුප්පත්කම නැති කරන්න පුළුවන් වෙයි කියලා අපි කල්පනා කරන්නේ. හැබැයි අද වෙනකොට ගරු කථානායකතුමනි, මේකට බොහොම ශක්තිමත් බැංකු ජාලයක් තියෙනවා. මේකට විශාල මුදලක් තියෙනවා. මේ බැංකු 1074ක් තියෙනවා. බැංකු මහා සංගම් 331ක් තියෙනවා. ඒ වගේම ශක්තිමත් සමාජ ආරක්ෂණ අරමුදලක් තියෙනවා. නිවාස අරමුදලක් තියෙනවා. ඒ වගේම විශාල ආයතනික ව්‍යුහයක් තියෙනවා. පසුගිය කාලයේ ගරු කථානායකතුමනි, සමෘද්ධි මේ සහනාධාර ලාභීන්ගේ අවශ්‍යතාවයන්, උවමනාවන්, ඔවුන්ගේ රුචිකත්වයන්, ඔවුන්ගේ ජීවන තත්ත්වයන් වෙනස් වෙනකොට ඒකට සමෘද්ධි බැංකු ව්‍යාපාරයේ ණය දීම, ලීසින් දීම, උගස්ති මේ වගේ දේවල් හැදුන් නැති නිසා අද වෙලා තියෙන ගම්මානවල විශාල වශයෙන් ගිනි පොලි කරුවන් හා ගිනි පොලි උගස් කරුවන් අද පිරිලා ඉන්නවා. ඒ නිසා මේ අභියෝගය අපි බාර අරගෙන තියෙනවා. මේ අභියෝගයට අපි මුණ දෙන්න යනවා. අපි ලීසින් වලට, උගස් වලට, ශ්‍රනික ණයවලට, සතිපතා ණයවලට, දිනපතා ණයවලට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි ඇත්තටම කියන්න කැමතියි මේ අපේ ගරු මන්ත්‍රීවරුන්ට, මේ බැංකුවල මුදල් තියෙනවා. මේ බැංකුවලින් මේ අයට අවශ්‍ය ප්‍රාග්ධනයයි ලබා දෙන්න ඕන. මේ ප්‍රාග්ධනය දීලා මේ අයගේ ආර්ථිකය ගොඩනැගීම සඳහා එකතු වෙන්න මේ බැංකු ව්‍යාපාරයත් එක්ක අපිට මේ සමෘද්ධි ව්‍යාපාරයෙන් මේ අඩු ආදායම්ලාභී ආර්ථිකය ඉහළට දාන්න ශක්තිය තියෙනවා. ඒ සඳහා අපි එකතු වෙලා වැඩ කරමු.
හොඳයි. බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා. ඊයේ මේ ප්‍රශ්නේ බොහොම තදින්ම පාර්ලිමේන්තුව තුළ ඇති වුණා. මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ගරු මන්ත්‍රීතුමාට ඔබතුමා සූදානම්ද? හරි. ගරු ඉන්න ගරු දිනේෂ් ගුණවර්ධන මහත්තයා, ඊට පස්සේ ගරු සොයිස මහත්තයා.
හොඟ පැහැදිලි කරා. නමුත් ඉතා පැහැදිලිව එක ප්‍රශ්නයක් අමාත්‍යතුමා මතුවෙනවා. ඔබතුමාත් පිළිගත්තා යම් යම් අය මේකෙන් කැපී යනවා. නමුත් එයට අභියාචනය කළ හැකි. නමුත් අභියාචනය කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නැවත ඒ සහනය ලබා නොදෙන තත්ත්වයක තමයි බොහෝ විට මේ ක්‍රියාමාර්ගය තුළ සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබතුමා සඳහන් කළ අමාත්‍යංශ කමිටුවක් විශේෂයෙන් තියෙනවා ඒ ප්‍රසිද්ධියට පත් කරන්න. මම ඉල්ලීම ඒකයි. ගරු මන්ත්‍රීතුමාලා හා පාර්ලිමේන්තුවට අපිට පැහැදිලි කරනවා නම් රටට අභිමාජන නියෝජිතය හැටියට මේ සූත්‍රය ඔබතුමා පැහැදිලි කරා. මේ සූත්‍රය මේ අද තමයි මේ සූත්‍රය පැහැදිලි කරනු ලැබුවේ. මේ සූත්‍රය පිළිබඳ පැහැදිලි කරන අවස්ථාවක් ගරු මන්ත්‍රීතුමාලට මා හිතන්නේ ලබා දීම ඉතාම වැදගත්. මොකද අපේ රටේ දුප්පත්ම මිනිස්සු ගැන ඔබතුමන්ට ඒක දන්නවා, අපිත් දන්නවා. මේ දුප්පත්ම අයට තියෙන එකම ආරක්ෂාව. ඉතින් ඒ වෙනුවෙන් යම් යම් ක්‍රමවේදයන් හදනවනම් කැපී යන ක්‍රමවේදයන් අපි කාටත් ඒක මහජන නියුතු හැටියට ප්‍රශ්නයක්. මේ ඉල්ලීම පමණයි ඔබතුමාට කරන්නේ.
නෑ ගරු ඇමතුමා.
ඒ කර කටයුතු කරන්න.
බඩයි බඩයි ගරු මන්තවයි අපි මේක පැහැදිලි කරලා ලේසි එතකොට ඔබතුමා අවස්ථාව මන් දෙන්න. ඔය අවස්ථාව දෙන්න.
ගරු කථානායකතුමනේ දිනේෂ් ගුණවර්ධන අපේ ගරු මන්තිතුමාගේ කාරණේ
ඉතාම වැදගත්.
ඔබතුමාට මම කියන්න කැමතියි මේ පිළිබඳ තොරතුරු විශේෂ පත්‍රිකාවක් අපි ඔබතුමාලා අතර පත් කරන්නම්. ඒ වගේම අපි මේ ඔබතුමා මං කිව්ව මේ අමාත්‍යංශ මට්ටමේ තියෙන විශේෂ කමිටුව පිළිබඳ අපි පත්‍රේ සිංහල දෙමළ පුවත්පත් සියල්ලගේම විශේෂ පිටුවක දැන්වීමක් දාන්න අද සකස් කරමින් ඉන්නවා. ඒ වගේම ඔබතුමාට මං කියන්න කැමති මේක කැපිලා යන්නේ නැහැ. මොකද අපි 15%ක් අතේ තියාගෙන ඉන්නේ. ඒ නිසා මේ අභියාචන පටන් ගත්ත ගමන් 15%ක් මේක ඇතුළට එනවා. ඒකට වැරදි වගේ වැල්ලා තියෙනවා නම් ඒ අයයන් වෙනවා අලුත් අය ඇතුළට එනවා. ඒ නිසා ඇත්තටම මේක මේ ප්‍රාදේශීය ලේකම් හැම එකමතු කපන්න නෙවෙයි ඉන්නේ. මේ අපේ අතේ තියෙන 15%ට වහම මේක ඇතුල් කරගන්න. ඒ නිසා අවසානයේ ඔතනට මම කියන්න කිපියන්න කියලා බැලන්ති 15%ක 20%ක විතර ප්‍රමාණයක අතර දීමනාවල වෙනසක් වෙයි. ඒ වගේම අලුතෙන් 15%ක 20%ක් මේකට ඇතුල් වෙයි. මොකද ඇත්තටම සුදුසුකම් තියෙන මේ මේ 15%ක එළියේ ඉන්නවා.
හොඳයි. ඊළඟට ගාවි සොයිස මැතිතුමා, ඊට පස්සේ ලංසා අමාත්‍යතුමා, ඊට පස්සේ අනු කුමාර සනායි මැතිතුමා. නැගිටිය විදියට මම දෙන්නේ.
ගරු කථානායකතුමනි, ගරු ඇමතුමාගේ මේ පැහැදිලි කර ඇති මගේ කරුණු පැහැදිලි කිරීමට අපි බොහොම සාවධානව ඇහුම්කන් දුන්නා. දැන ගැනීම සඳහා මේ විමසීමක් කරන්නේ. දැන් මෙතනදී ගරු ඇමතුමන් විසින් ප්‍රකාශ කරන්නට යෙදුනා අඩු ආදායන්ලාභින් සවිබල ගැනීම ශක්තිමත් කිරීම සඳහා ණය මුදල් ලබා දීමේ ක්‍රමවේදයක් මේ තුළ තියෙනවා. ඉතින් ඉවත් වෙන්නේ නැහැ කියන එක. සමෘද්ධි ව්‍යාපාරයේ ආරම්භයේ ඉඳලම ඒ තත්ත්වයේ තිබුණා. ඒ තුළින්ම මේ සමෘද්ධි ව්‍යාපාරයේ මූලිකයක් හැටියට පසුගිය 94 රජයේ එතුමන්ලා මේ මේ ව්‍යාපෘතිය තුළ ජනතාව විසින් ප්‍රතිලාභ ලැබුවා. ඒකේ හොඳාකාරම අපේ ඇමතුමා දන්නවා. ඒතර ඇමතුමනි, දැන් මෙතන මේ අලුත් තත්ත්වයේ තුළ සමෘද්ධි වැඩසටහනේ ණයලාභීන්ගේ ණය පොලි අනුපාතිකය ඉතාම අඩු ප්‍රමාණයක 14% දක්වා ප්‍රමාණයට වැඩි වෙලා තිබෙනවා නේද කියන එක මට ඔබතුමාගෙන් දැනගන්න.
ගෞරව ඇමතුමා.
ඔව්, ඇත්තටම මේ ඔබතුමාට මම කියන්න කැමති ඉතා වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ ගරු අතනද. මොකද ඇත්තටම ඔය පහුගිය කාලේ මේක පොලි නැති ණය දුන්නා. ඒ වගේම පොලි 2% පොලියට දුන්නා. මතක තියාගන්න ඕනේ මේ සියලුම සල්ලි ගරු කථානායකතුමනි ආණ්ඩුවේ අපේ සල්ලි නෙවෙයි. මේ සල්ලි මේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි. ඒ නිසා අපි පටන් ගත්තේ මේක ගරු මන්ත්‍රීතුමනි 1995 මාසෙට 103 පොලියට. ඒ වෙලාවේ ග්‍රාමීණ එකේ 106යි ග්‍රාමීණ බැංකුවේ. ඒ වෙලාවේ සැමියල් ඩෝට් බැංකුවේ 104.5යි පොලිය. ඒ වෙලාවේ පීපල්ස් කොමියුන් සොසයිටිස් වල චීනේ 105.5යි පොලිය. ඒ වෙලාවේ ඇත්තටම මම මිත්‍රරත්න මැතිතුමාගෙන් ගරු කථානායකතුමනි කිව්වේ ඇයි මේ මාසෙට 103 දාන්නේ? මේක දෙක කරන්න. අද අපි දෙකට ගෙනල්ලා තියෙනවා. දෙක කරන්න යක්ව නෑ නෑ නෑ. මේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි, මේ මිනිසුන්ගේ සල්ලි මේවා. මේවා මේ මිනිසුන්ටමයි දෙන්නේ. මේවා වෙන කාගවත් සල්ලි නෙවෙයි. මේ මිනිසුන්ගේ සල්ලි පොලියේ මිනිස් මේ බැංකුවේ මේ මිනිසුන් තමයි යන්නේ. ඒ නිසා මේක අඩු කරන්න හිතන්න එපා. අපි මේ පොලිය සංසන්දනය කරන්නේ ගණේ ගිනි පොලි කාර්යයත් එක්ක. දවසට 105යි, දවසට 104යි, මාසෙට 120යි. ඒකත් එක තමයි අපි සංසන්දනය කරන්නේ. අපිට තරගයේ තියෙන ගිනි පොලි කාර්යයත් එක්ක. ඒ නිසා මේ බැංකුවට හානි කරන්න එපා. මේ බැංකුවේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි මේ මිනිසුන්ටම දෙනවා. මේ මිනිසුන්ගේ ගන්න පොලිය මේ මිනිසුන්ටම ලැබෙනවා. මේක තමයි ඇත්තටම ලෝකයේම තියෙන මේ සුද්‍ර ණය සංස්කෘතිය තුළ තියෙන ක්‍රමවේදය කියන එක මම ඔබතුමාට කියන්න
කැමතියි. ගරු ලංසා මහත්මයා, පැහැදිලි කරන්න ඕනේ. පැහැදිලි විකල්ප ගරු අමාත්‍යවද වෙලාවත් ආද ලොකු ප්‍රශ්නයක් තියෙනවද? අයිල අප මෙතුමාට දෙන්න අවස්ථාව දෙන්න මින්ද.
ගරු කථානායකතුමනි, ගරු ඇමතුමා ඉදිරිපත් කරපු කාරණා පිළිබඳව මම හොඳට අසාගෙන හිටියා. ඔබතුමා කිව්වා නිර්ණායක 16ක් යටතේ තමා මේක සමීක්ෂණය කළේ කියලා. ඒකම 26. එතකොට මේකේ ඔබතුමා මට පැහැදිලිව කියන්න, ඊයේ ගම්පා දිස්ත්‍රික්කේ අපි බලද්දී මේ ඕලෙල් පාස් වෙච්ච ළමයෙක් ගෙදර හිටියොත් අනිවාර්යෙන් නුසුදුසුකමක් සමෘද්ධිය ලබා ගන්න. මේ අපි අධ්‍යාපනයේ සඳහා ප්‍රමුඛතාවය දෙද්දී ඔබතුමාලාගේ නිර්ණායකයේ තියෙන ඕලෙල් පාස් නම් සමෘද්ධිය ගන්න ලකුණු අඩු වෙනවා. ඊළඟට මාජන ආධාර ගන්නවා නම් අනිවාර්යෙන් ඒ ඒ ඒ ඒ මාජන ආධාරෙත් එකතු කරලා ලකුණු කැපෙනවා. ඉතින් මේ
ඔව් ඒක තමයි දැන් මම පොරොන්දු වෙන මෙතුණා දීලා අපි වෙනම අපි
යොදා කරමු.
මේකේම වර්ක්ෂොප්. මේකේම කරමු. මෙතුණා අනුකම්පා කරන මෙතුණා ප්‍රශ්න.
ඊළඟ කාරණාව මේ සමෘද්ධි
බැංකුවේ දාලා
මෙතන අවසාන සමෘද්ධි බැංකුවේ තියෙන සල්ලි මේ දුප්පත් මිනිස්සු රුපියල් 5000 පාසෙ එකතු කරලා ගත්තුව මේ අර මුදලක් ඒක මේ වෙනත් සුද්‍ර මූල්‍ය ණය ලොකු පොලියකට දෙනවා කියලා ඒක මේක සංසන්දනය කරලා හරියන්නේ නැහැ මේ මිනිසුන් 108ක් කියන්නේත් වැඩි මේක මම ගරු ඇමතුවාගෙන් පෑදිලිව කියන්නේ මේ සමෘද්ධි නම් කපන්න යන්න එපා අපි නාගෙන ඉන්නේ ආණ්ඩුවක් විදියට හොඳට තවත් නාගන්න නම් හදන්න එපා මේකත්
එක්ක
ඊළඟට පොලිය නම් වැඩි කරන්න එපා මොකද මේ දුප්පත් සියයට ගෙවන්නේ තමයි
හොඳයි ගරු ඇමතුමායි
ගරු කතානායකතුමනි එතුමා මේ ප්‍රශ්නේ මේ තේරුම් ගත්තේ නැහැ ඒ පොලිය පිළිබඳ මං කිව්ව කාරණය ග්‍රාමීන් ගැන පීපල්ස් කොමියුන් ගැන සැමියල් ඩොන් ගැන මේවා ගැන ඒ එතුමා එක තේරුම් ගත්තේ නැහැ ඒකයි එතුමා කියන්නේ මං එතුමාට ඒක පැහැදිලි කරන්න
දෙවෙනි
කාරණේ තමයි ගගරු කතානායකතුමනි ලකුණු 100ක් මේ ලකුණු 100ේ මේ සාමාන්‍ය පෙළ සමත් කෙනෙකුට හම් වෙන්නේ ලකුණයි නැත්තම් එකමාරයි ඒ නිසා මේ ලකුණු 100කින් උසස් පෙළ සමත්ලා ඉන්නවා සාමාන්‍ය පෙළ සමත්ලා ඉන්නකම් සමුරුදිය කැපෙන්නේ නැහැ එතන ලකුණක් පිළිබඳ ප්‍රශ්නයක්
තියෙනවා හොඳයි බොහොම ස්තුතියි අර ගරු අමෘචාන මහත්මයා වහනාද වෙලාවේ ප්‍රශ්නයක් අපිට තියෙනවා දැන් අද ඕනේ නැද්ද අපි මෙතනින් නවත්තමු මෙතන අද අපි වර්ක්ෂොප් එකක් තියමු
ඔව් අම යෝජනා කරනවා മന്ത്രിවරුන්ට
විශේෂ ඔව් අපි කරමු
අපි දවසේ ඉඳන් වැඩ කරලා
රාජ්‍යයක් තියෙනවා හොඳයි.
ඒක වැඩමුළුවක් තියන්න මම
හොඳයි. මෙතන වැඩමුළුවක් දැන් ලැහැදිය කරමු ගරු අපි ඒක කරමු. වීල් ලැඩි. ඒක ඉතින් ඉක්මනින් මෙව ගන්න. ඔව්.
මන්ත්‍රීවරුන්ට මේ වර්ක්
නෑ මාත් හදලා දැන් මෙතනත් එකඟ වුණා අපි කවුරුද එහෙම වඩා හොඳයි. ඉතින් ඉක්මනින් කියන්න. හොඳයි හොඳයි බොහොම හොඳයි බොහොම හොඳයි. ඊළඟට වර ප්‍රසාද පිළිමාට ප්‍රශ්න ගරු අජිත් පෙර මෙතුමා.
ගීමට වර ප්‍රසාද ප්‍රශ්නයක් නැගීමට අවසර පතනවා. ගරු කතානායකතුමනි 2017 ජූලි මාස 28 වෙනි දින මෙම පාර්ලිමේන්තුව තුල කටයුතු සිදු කරගෙන යාමේදී බාධාවන් සිදු වුණා. මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සභාව මැදට පැමිණ කටයුතු වල බාධා කළා. ඒ අවස්ථාවේදී ගරු කතානායකතුමාට සභාව කල්තැබීමට සිදු වුණා. එසේ කල්තැබීමෙන් පසුව මෙම පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙක් වන ප්‍රියංකර ජයරත්න ගරු මන්ත්‍රීතුමා කතානායක පුටුවේ වාඩි වුණා. ඒ වගේම මහින්දානන්ද අලුත්ගමගේ ගරු මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු මහලේකම් පුටුවේ වාඩි වී සභාව කැඳවීමේ සීනුව නාද කළා. ඒ වගේම කුමාර වෙල්ගම සහ ගාමිණී ලොකුගේ යන මන්ත්‍රීතුමන්ලා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් සහ නියෝජ්‍ය මහලේකම්තුමාගේ පුටුවල වාඩි වුණා. ඒ වගේම ප්‍රසන්න රණතුංග ගරු මන්ත්‍රීතුමා ජනාධිපතිතුමා වෙත වෙන්කොට ඇති පුටුවේ වාඩි වුණා. එසේ කොට පාර්ලිමේන්තුව බැරරුම් ලෙස අගෞරවයට පත්වන ලෙස කටයුතු කළා. ඉන් පසුව එදිනම මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රී රංජිත් සොයිසා ගරු මන්ත්‍රීතුමා මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් එසේ ක්‍රියා කරන ඔවුන් එසේ කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන ලද බවත් එසේ කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන ලද්දේ පාර්ලිමේන්තුවේ තත්ත්වය පහත හෙළීම සඳහා චේතනාන්විතව බවත් ප්‍රකාශ කළා. ගරු කතානායකතුමනි මෙම තත්ත්වය ඉතාම නරකයි. මෙම තත්ත්වය තුළ මෙම ගරු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හරහා වරප්‍රසාද කඩවීමේ තත්ත්වයක් මතුවලා තිබෙන. එනිසා පාර්ලිමේන්තු වරප්‍රසාද සහ පරිහාර පනතේ බී උපලේඛනයේ 4, 5, 6 සහ 7 යන දැක්වෙන වැරදි සිදුවී ඇති බව මා ගෞරවයෙන් ඔබතුමාට පෙන්වා දෙනවා. එසේ හේයින් මෙම තත්ත්වය පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ඉල්ලා සිටිනවා. ඒ වගේම මා ගෞරවයෙන් නීතිපති එරෙහිව සමරක්කොඩි 57 නව නීති වාර්තා 412 නඩු වාර්තාවේ දැක්වෙන ඒ නඩු තීන්දුවේ දැක්වෙන මූලධර්මයේ කෙරෙහි ගරු අධිකරණයේ අවධානය යොමු කරනවා. ඒ අනුව සභාගර්භයේ අවසන් කිරීමෙන් පසුව උවද මෙසේ මන්ත්‍රීවරුන් චේතනාන්විතව සභාවේ ගෞරවය පහත කරන ආකාරයට හැසිරීම මගින් ඔවුන් ඉහතදී සඳහන් කළ වැරදි කළ බව මා කියා සිටිනවා. ඒ පිළිබඳව පරීක්ෂාවකට වාර්තා කරන ලෙස ගෞරවයෙන් අල් සිටිනවා.
මම මේක වරප්‍රසාද පිළිබඳ කමිටුවට යොමු කරනවා. අපි එක්කන කතා කරමු මේක. ඔව් ගරු මේ ගැන මේක එතුමාගේ අයිතියක්. ඔව් ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා.
මේවත් අයිතිය කාගේවත් අයිතියක් නැති කරන්න නෙමෙයි මේ කතා
කරන්නේ. මේක තමයි අවස්ථාව දුන්නේ. ඒකද ඔබතුමා
අයිතිය. මේක වරප්‍රසාද යටතේ ගරු මන්ත්‍රීතුමාලා පිරිසකගේ නන්සඳාන් කරමින් මෙහෙම ගේන්න නම් සබ්ස්ටැන්සිව් මෝෂන් එකක් ගේන්න ඕනේ එක. ඒක තමයි ස්ථාවර නියෝගයේ තියෙන්නේ. දෙවැනි කාරණේ ඔබතුමාට මා විසින් එවන ලද ලිපියේ ඔය දිනේ සිදුණු කරුණවල ස්ථාවර නියෝග ගණනාවක් අනුව කරුණු පැහැදිලි කර දුන් බව මම එදත් කතානායකතුමාට කාමරයේදී කිව්වා. සෙන්කෝලේ සභාවේ නැති වෙලාව සභාවේ මේ කාර්ය ගොඩනැගිල්ල ඇතුලේ සිදුවෙන දේවල් ගැන වගකිය යුත්තේ ඒ වගකිය යුතු උත්තම් මිස වෙන මේ වරප්‍රසාද ප්‍රශ්නයක් ගේන්න බෑ. මම අහන්නේ මොන
වරප්‍රසාදයටද සෙන්කෝලේ ඒ අවස්ථාවේ තිබුණ ගරු සභානායකතුමා සෙන්කෝලේ තිබුණ
පාර්ලිමේන්තුව සභාගමෙන් පිටවුණේ
නෑ. අපි ඒක අපි පරීක්ෂා කරලා බලමු. ඔව් අපි ඒක වරප්‍රසාද පිරිමාද කමිටුවට යොමු කරලා අපි ගැන පරීක්ෂා කරමු. ඔව් හොඳයි. ඔව් අපි ප්‍රධාන මං ඒක යොමු කරන්නම්. මං ඒ සමඟ චිත්‍රපටියත් බැලුවේ අවස්ථාවේ තිබුණා. හොඳයි. ප්‍රධාන කටයුතු පිරිමා යෝජනා පිටම දැනුම් දීම ගරු සභානායකතුමා. සභානායකතුමා.
නෑ. නිලධාරීන්ගේ
අල්ලගෙන හිටියේ චිත්‍රපටිය.
නිලධාරීන්ගේ අල්ලගෙන හිටියේ.
අල්ලගෙන හිටියක බැලුවා. ඒක එතන තිබුණා මං පෙන්වන්න ඒක බලන්න පුළුවන් නේ. ඔව් අපි ඒක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඔව්. ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා ගරු සභානායකතුමා පොයින්ට් ඔෆ් ඕඩර් මොකක්ද ගරු
වරප්‍රසාද වලට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. ගෞරවයෙන් කියනවා. යම් ප්‍රශ්නයක් මේ පාර්ලිමේන්තුවේ සිදු වුණා නම් අතවසෙම මේ නිලධාරීවරුගේ පැමිණිල්ලක් තිබෙන්න ඕන.
නෑ ඒක සම නෑ.
නෑ නෑ. දැන් එහෙමත් නැතුව
යන්න ගරු සභානායකතුමා.
ඒ සියල්ලම CD පටේ තියෙනවා.
ඔව් ඒක තමයි මම දැක්කේ. CD පටේ.
වෙන මොනවද
තෝරන්නේ? හරි. ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා සභානායකතුමා
ගරු කතානායකතුමනි විෂයාංක 172 විෂයාංක 176 මම ඉල්ලාස් කරගන්නවා.
අල්ලා සර් සභාව එක්කද?
ආයි.
මොනවාද පොයින්ට් ඔෆ් ඕඩර්? ඒක මට අයිතියක් නෑ. මෙතන පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයෙක් මේකට අදාළව
යෝජනා කළා. ඒ අනුව මම හොයලා බලලා පරීක්ෂණයක් වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තීරණය ගමු. ඒක අස් කරනවා. යෝජනා අංක 1 සභාවේද ඊළඟ මොකද? පෞද්ගලික මන්ත්‍රී යෝජනා 9 මොකද්ද පොයින්ට් එක දැන්? සභාවේ වැඩ කටයුතු ගෙනියන්න ඕනේ. මොකද්ද සොයිස මන්ත්‍රීතුමා මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර්?
සර් ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ. එදා 28 වෙනිදා සිද්ධිය වෙච්ච දවසේ සභාව කල්තැබි මේ යෝජනාවක් මම ඉදිරිපත් කළා කාලීනව වැදගත් ප්‍රශ්නයක් සම්බන්ධව. ඒක නැවත ඔබතුමාගේ අවධානය යොමු කරලා ඔබතුමා කිව්වා ඊළඟ පළවෙනි අවස්ථාව දෙනවා කියලා. දැන් මේ මගේ යෝජනාව එන්නන කල් ගිහිල්ලා තියෙනවා. මේක රටේ දැවෙන ගොවින්ගේ ප්‍රශ්නයක් ගම්බිරිස් මිල පහත හෙලීම පිළිබඳව.
ඊ කියන්නේ ගම්බිරිස් කියන ඊයේ කතා කළානේ.
නෑ නෑ සභාව කල්තැබි යෝජනාව මගේනේ. මට ඔව්
ඊයේ කතා කළා ඒක සම්බන්ධව. ඊය කතා කළා ඒක. ඊයේ යෝජනාවක් තිබුණා. ඔන්න අපි නැවත එන ඉදිරිපත් තුනේ ඒක පිරිතුරු ලැබුණා. සෙන්කෝලේ තිබුණා. පෞද්ගලික මන්ත්‍රී යෝජනා 9-15. ගරු බුද්ධික පතින මැතිතුමා.
ගරු කතානායකතුමනි පුරප්පාඩුවන ග්‍රාම නිලධාරී තනතුරු වල වැඩබැලීමේ පත්වීම සඳහා කාර්යක්ෂම වැඩපිළක් සකස් කිරීම. ග්‍රාම නිලධාරී තනතුරක පුරප්පාඩු ඇති විට ආසන්න ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා වැඩබැලීම සඳහා පත් කරනු ලබන්නේ ඉතා සුළු දීමනාවක් යටතේ බැවින්ද. මෙම වැඩබැලීමේ පත්වීම තුළින් ග්‍රාම නිලධාරී වසම් දෙකෙහිම කාර්යක්ෂතාව බිඳ වැටෙන බැවින්ද. මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ග්‍රාම නිලධාරී සංචිතයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ පිහිටුව යුතු අතර පුරප්පාඩු සිදුවන වසම සඳහා එකී සංචිතය තුළින් ග්‍රාම නිලධාරීන් පත් කිරීම හා එම සංචිතය තුළ සිටින ග්‍රාම නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම් විසින් පවරනු ලබන වෙනත් ඵලදායි ශේෂ හෝ රාජකාරි සඳහා යෙදවීමේ වැඩපිළිවෙළ සකස් කළ යුතුයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු කතානායකතුමනි
ප්‍රීතිවේදී ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලාසන පැමිණුව ඇත.
මතුරන මැතිතුමා.
ගරු මූලාසනයේ සිටින නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ යෝජනාව ඉදිරිපත් වෙන්නේ ග්‍රාමලධාරී නරඹයා බව ඇත්ත. හැබැයි අපි දන්නවා සෑම ග්‍රාමලධාරී වසමකම ආර්ථික සංවර්ධනලධාරී, ග්‍රාමලධාරී සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරී. මෙහෙම නිලධාරීන් හතර දෙනෙක් තමුන්ගේ සේවය දෙනවා. දැන් මීට කලින් සංවාදයක් ඇති වුණා සමෘද්ධි ශේෂය පිළිබඳව. ග්‍රාමලධාරී ශේෂය වගේම සමෘද්ධි ශේෂෙත් ඒ වගේම සමෘද්ධිය භාර ඇමතුමා ඉන්න එස් දිසානායක ඇමතුමා ඒ වගේම මං හිතන්නේ මේකට පිළිතුර දෙන්නේ අද විෂය භාර කැබිනට් ඇමතුමා නැති නිසා නිමල් ලංසා නියෝජ්‍ය ඇමතුමා පිළිතුර දෙන්නේ ඒ වගේම සමෘද්ධිය භාර ඇමතුමා තියෙනවා. මේ හැම ශේෂකම මේ ප්‍රශ්නය බරපතල විදියට තියෙනවා. ඒ තමයි දැන් මේ වෙලාවේ බැලුවොත් රටේ ග්‍රාමලධාරී පුරප්පාඩු වල දහස් ගණනක පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා. සමෘද්ධි ශේෂයේ දහස් ගණනක පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා. කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ග්‍රාමලධාරී මට්ටමින් දහස් ගණනක පුරප්පාඩු තියෙනවා. දැන් මේ පුරප්පාඩුවක් ඇති වුණාම කරන්නේ ආසන්න වසමේ නිලධාරියෙකුට වැඩ ආවරණය කරන්න ලබා දෙන එක, වැඩ බලන්න දෙන එක. ඒකට සමහරලාට දීමනාවක් ලැබෙනවා. හැබැයි අපි දන්න දෙයක් තමයි ඒ දීමනාවක් ලැබිලා ඔහු ඒ වැඩ කරන්න එන්නේ ශේෂයක. මේ ශේෂ්ඨ රාජකාරියක් තියෙන්නේ. මේක ෆීල් ජොබ් එකක්. එතකොට මේ නිලධාරීන්ගේ තමුන්ට වග කියන්න තියෙන ග්‍රාමලධාරි වසමටත් වැඩ බලන වසමටත් දෙකටම කාර්යක්ෂම සේවයක් ලබා ගන්න බෑ. ඒ නිසා අපි විවිධ ව්‍යාපෘති ග්‍රාමලධාරි වසම මට්ටමින් ක්‍රියාත්මක කරන්න ගියාම එහෙම නැත්නම් ඒ සේවය ලබන ප්‍රතිලාභී ජනතාව අදාළ නිලධාරීවරයා ගාවට ගියාම ඒ නිලධාරීවරයාට ඒ වගේම ප්‍රතිලාභීන්ටත් දැඩි ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා තමයි මම මේ යෝජනාව කරන්නේ. මේ යෝජනාවෙන් අපි කියන්නේ දැන් අපි ග්‍රාමලධාරී බදව ගන්න විභාගයක් තියෙනවා. ප්‍රතිඵල ගන්න සම්මුඛ පරීක්ෂණ තියෙනවා. ඒ විභාගේ තියලා බඳව ගන්න සංඛ්‍යාව ඒ විභාගේ තියෙන මොහොතට සමාන පුරප්පාඩු සංඛ්‍යාවක්. හැබැයි බඳවගෙන පත්තිල් ලියුම් දෙන මොහොත වෙනකොටම ඊට වඩා පුරප්පාඩු සංඛ්‍යාවක් ඇති වෙලා රට හැර ගියපු, මිය ගියපු, විශ්‍රාම ගියපු, එහෙ නැත්නම් වෙනත් ප්‍රක්‍රියාවක් සඳහා ගියපු මේ හේතු නිසා. ඒ නිසා මම මේ යෝජනාවෙන් කියන්නේ දැන් අපි හිතමු දැන් දැනට රටේ තියෙන ග්‍රාමලධාරී පුරප්පාඩු සංඛ්‍යාව 2000යි කියලා. ඔව් දැන් අපි 2000 සම්පූර්ණ කරමු. 100%ක්ම 2000 සම්පූර්ණ කළා. ඊළඟට ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල ග්‍රාමලධාරී 5 දෙනෙක් විතර සංචිතයක්. ඒක ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය විශාල නම් ඒක 5 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක්ද එක්ක ජනගහනය පදනම් කරගෙන. එතකොට හැමතිස්සෙම විභාග තියලා අර සංචිතය තමයි පෝෂණය කරන්නේ. එතකොට ශේෂ්‍ය කොහේ හරි ග්‍රාමලධාරී වසමක පුරප්පාඩුවක් වෙනවා නම් අර සංචිතෙන් පුජ්‍යලෙක් ඉස්සරවම පත් වෙනවා. එතකොට කොතනකවත් රට ආවරණය කරන්න කෙනෙක් පත් කළ යුතු නැහැ. පත් කරන්න වෙන්නේත් නැහැ. අපි හැමතිස්සෙම පෝෂණය කරන්න සංචිතේ. සංචිතේ අඩුවෙන සංචිතයටයි අපි පිරිසක් එකතු කරන්නේ. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් සංචිතයේ ඉන්න අය. ඒ අයට වැඩක් නැහැ. ඒ අය නිකන් ඉන්නේ. ඒ අය වැටුප් ලබනවා. ඒ අය දීමනා ලබනවා. ඔබතුමා දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි, එහෙම නිලධාරීන් 5 දෙනෙක් ඉන්නවනේ, 5 දෙනාට වැඩ ලේකනයක් නැත්නම් ඒගොල්ලන්ට දෙන්න ජොබ් ලිස්ට් එකක් හදන්න බැරිද? නිර්මාණශීලීව හැදුවොත්. දැන් මේක මම අමාත්‍යංශ ලේකම්වරු ඉන්න සමහරලාට ඉස්සර නම් උපදේශක කාර්ය සභාවවලදී කිව්වා. මේක මම ආංශික කාර්යක සභාවවලදී කිව්වා. හැබැයි නිලධාරීන්ගේ මන් දන්නේ නියෝජ්‍ය අමාත්‍යතුමාට නිලධාරීන් එවල තියෙන උත්තරෙත් මේ වගේ උත්තරයක් දෙවල තියෙන කියලා. මේක කරන්න නැහැ, කරන්න බෑ, මේකට ප්‍රතිපාදන නැහැ, මේක මෙහෙම සිස්ටම් එකක් තිබිලා නැහැ. මම අහන්නේ මේ යහපාලන ආණ්ඩුව පත් කළා මිනිස්සු බලාපොරොත්තු වුණේ එක ජනාධිපතිවරයෙක්ගේ නම වෙනුවට තවත් ජනාධිපතිවරයෙක් ආදේශ කිරීම නෙමෙයි. එක අගමැතිවරයෙක්ගේ නමට තවත් අගමැතිවරයෙක් ආදේශ කිරීම නෙමෙයි.
එක කැබිනට් එකක් වෙනුවට තවත් කැබිනට් එකක් ආදේශ කිරීම නෙවෙයි. මිනිස්සු බලාපොරොත්තු වුණා මේ රටේ ජනතාව 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ පුජ්‍යල නාම තනතුරු නාම වල වෙනසක් වගේම ක්‍රමයේ වෙනසකුත් බලාපොරොත්තු වුණා. අපේ අගමැතිතුමා අපි විපක්ෂෙ නිදි මහජන රැලි වල කියපු කතා කීපයක් මම කියුවා මේකට අවශ්‍ය කරුණු ගන්න. එතුමා කියනවා සමහර කතාවල්දී මේ රටේ ජනතාව සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට ඒ ක්‍රමයේ වෙනස ගැන අපි කතා කරා නම් ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් අපි පෙනී හිටියා නම් මේ නිලධාරීන් මොකක් හරි පඩංගුවක් අපිට ලියලා දෙන එක නෙවෙයි. ඒ ලියලා දෙන එක මේ පාර්ලිමේන්තුවේදී ගිරා පෝතකයන්සේ පුනරුච්චාරණය කිරීම නෙවෙයි. අපි කරන්න ඕනේ ක්‍රමයේ වෙනසට අවශ්‍ය වාස්තවික තත්ත්වයන් නිර්මාණය කර ගැනීම. ඒකයි ව්‍යුහතුව තියෙන්නේ. ඒ නිසා මේක අපිට මේ ග්‍රාම නිලධාරී ශේෂයෙන් පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවල මේ හැම ශේෂයකම අපි ඒ අවශ්‍ය වෙනස්කම් කරගත යුතුව තියෙනවා. දැන් මේ රටේ ජනාධිපති ධූරයේ ඉන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමුන්ගේ රාජ්‍ය සේවය ආරම්භ කරේ ග්‍රාම නිලධාරීවරයෙක් වශයෙන්. ඔහු පසුව තමුන්ගේ දිසාපතිවරයාට ඉල්ලා සිටීම ලියුම බාර දීලා ග්‍රාම නිලධාරී වෘත්තියෙන් නික්මෙනවා. එදා ග්‍රාම නිලධාරීවරයාද ජනාධිපති, එදා ඉල්ලා සිටීම ලියුම බාරගත්ත දිස්ත්‍රික් ලේකම්වරයාද ජනාධිපති ලේකම්. ඉතින් ඒ නිසා මම විශ්වාස කරන්නේ දැන් මේ සමෘද්ධිය අද සමෘද්ධිය පිළිබඳ මේ සභාවේ සංවාදයක් ඇති වුණා. දැන් මේ සමෘද්ධි කැපීම පිළිබඳව ඇමතිතුමා සඳහන් කරා සමෘද්ධි නිලධාරී අත්සන් කරනවා, ආර්ථික සංවර්ධන නිලධාරී අත්සන් කරනවා, ප්‍රාදේශීය ලේකම් අත්සන් කරනවා, තව කීප දෙනෙක් අත්සන් කරනවා කියලා. ඒ මොනවා වුණත් මේකේ වැඩි බරක් කරට අරගෙන කටයුතු කරේ සමෘද්ධි නියාමක. දැන් ඒ සියල්ල වෙලා මේ සමෘද්ධි නියාමකල මුල් වෙලා ලයිස්තු දාලා දැන් ප්‍රාදේශ සභාවල හිටපු සභාපතිලා මුල් වෙලා අර නම් කපන්න ලයිස්තු හදපු සමෘද්ධි නියාමකල ආයි ගම්වල මිනිස්සු එකතු කරලා තැන් තැන් වල උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කරන. එතකොට මේ සමෘද්ධි නියාමකවරු සියලු දෙනා නෙවෙයි ඇතම් දෙනෙක් මේ ලයිස්තු හදද්දි ඒ අයට වසන් කීපයක වැඩ බලන්න වුණාම සමහරලාට නියම සකස් කළ යුතු ලයිස්තු සකස් වෙලා නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නිමල් ලංසා නියෝජ්‍ය ඇමතිතුමා මේ ගැන ප්‍රමාණික දැනුමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ මේ තත්ත්වයන් නැති වෙන්නත් බලපාලා තියෙන මේ මේ තත්ත්වේ. ඒ නිසා මම තරේම විශ්වාස කරන්නේ මම මේ යෝජනාව තුල රාජ්‍ය මුදල් අපතේ යෑමක් වෙන්නේ නැහැ. ඒ සංචිතවල ඉන්න ග්‍රාම නිලධාරීවරුන්ට, ආර්ථික සංවර්ධන නිලධාරීවරුන්ට, සමෘද්ධි සංවර්ධන නිලධාරීවරුන්ට, කූප නිස නැත්නම් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ටත් අපිට වැඩ කොටසක් පවරන්න පුළුවන්. හැමතිස්සෙම පුරප්පාඩුවක් ඇති වෙනකොට මේ සංචිතෙන් දානවා එතෙන්ට වාර්ෂිකව විභාග තියලා අපි සංචිත ටික පෝෂණය කරනවා. එතකොට කවදාවත් කිසිම තැනක පුරප්පාඩු ඇති වෙන්නේ නැහැ. අපේ රාජ්‍ය සේ වෙලා තියෙන තාක්ෂණ නිලධාරීන්ගේ බරපතල හිඟයක් තියෙනවා. හමුදාවෙන් තාක්ෂණ නිලධාරීන් බඳව ගන්න, ඒ වගේම විශ්වාම කියපු තාක්ෂණ නිලධාරීන් ගන්න අපි කටයුතු කරා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේ අපේ රටේ නිදහසෙන් පස්සේ යන සිස්ටම් එකේ තියෙන්නේ ඒ සම්මුඛ පරීක්ෂණ නැත්නම් විභාග තියෙන මොහොතේ රටේ තියෙන පුරප්පාඩු සංඛ්‍යාව පමණයි අපි පුරවන්නේ. හැබැයි ඒක පුරවලා පත්තිල් නියුන් දෙනකොට තව පුරප්පාඩු ටිකක් ඇති වෙලා. මේක නෙමෙයි ව්‍යුහතුව තියෙන්නේ. ව්‍යුහතුව තියෙන්නේ අපි අලුතෙන් හිතලා තියෙන ක්‍රමයේ ගැටලු සහගත නම් ඒකට ක්‍රමයක් නිර්මාණය කළා. අපි හදාගන්න ඕනේ මේ හැම ශේෂයකටම සංචිත. දැන් රාජ්‍ය පරිපාලන සේවයේ අතීතයේ සංචිත ක්‍රමයක් තිබුණා. මගේ මතක විදිහට රත්නසිරි වික්‍රමනායක මැතිතුමා රාජ්‍ය පරිපාලන ඇමතිවරයා විදිහට ඉන්න යුගයේ තමයි එතුමාගේ ආදරණීය පුතුණන් ඉන්නවා මේ සභාවේ. පූල් එක කියන එක අහෝසි වුණා. ඒ වෙලාවේ ඒ පූල් එක අහෝසි කරන්න හේතුවක් උනේ සා මේ පූල් එක තුලින් ඒ වෙලාවේ බලාපොරොත්තුනේ ඇත්තටම වැටුපක් දෙනවා, වැඩක් ගන්න නැහැ, නිකන් සයිබීරියාවේ තියෙනා වගේ ක්‍රමයක්. 1977 ආණ්ඩුව බලයට ඇවිල්ලා එහෙම පූල් එක හිටපු පුජ්‍යලේ තමයි කේජ් ජේදීදාස මැතු. රණසිංහ ප්‍රේමදාස මැතු තමුන්ගේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා විදිහට ගත්තේ පූල් එකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පුජ්‍යලේ කියයි හංගඩු ගහලා එවලා තිබුච්චු කේජ් ජේදීදාස මැතු. දැන් ඒ පූල් එක පාවිච්චි කරපු විදිහට නෙවෙයි මේ පූල් එක පාවිච්චි කරන්නේ. දැන් ඒ පූල් එක පාවිච්චි කරේ මිනිස්සුන්ව ගිලටීනට යවන්න නැත්තම් ඒ අය ප්‍රතිවිරුද්ධ දේශපාලන දර මතය දරුවයි කියලා ගිලා සයිබීරියා වගේ කොහේ හරි තැනක තියන්න. අපි යෝජනා කරන මේ පූල් එක පරිපාලන ශේෂ සෑම ශේෂකම කාර්යක්ෂමතාව වැඩි කරන පූල් එකක් සංජිතයක්. ඒ නිසා මේ මම දන්නේ නැහැ මොන වගේ පිළිතුරක්ද මේකට එවලා තියෙන්නේ කියලා. මම නිමල් ලංස නියෝජ්‍ය අමාත්‍යතුමාගෙනුත් හිතන්නේ ඉල්ලන්නේ. අපි මේ ගැන අලුතෙන් හිතමු. තාක්ෂණ නිලධාරීන්ගේ ප්‍රශ්නයට, ශ්‍රී ලංකා විදේශ සේවයට අදාළ නිලධාරීන්ගේ ප්‍රශ්නයට, විදේශ සේවයට අදාළ නිලධාරීන් අවුරුද්දකට ගන්න 25ක් විතර. දැන්ට මේ වෙලාවේ තියෙන උපරප්පාඩු 50කට වඩා. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තියෙන ප්‍රශ්නයට, ගණිකාධිකාරී සේවයේ තියෙන ප්‍රශ්නයට, ශ්‍රී ලංකා සලසුම් සේවයේ තියෙන ප්‍රශ්නයට, රාජ්‍ය පරිපාලන සේවය නම් ශ්‍රී ලංකා පරිපාලන සේවය නම් මේක කොහොම හරි වෙලාවට යනවා. මොකද ඒකේ වැඩි බහුතරයක් ඉන්න නිසා මේ විභාග පැවැත්මේ ඒ කියන්නේ අනිත් ශේෂවල
බුදුවැතුවා අපේ කාලේ
එවැනි ක්‍රමවේදයක් බැලුවොත් නිර්මාණය කරගමු එහෙම ක්‍රමවේදයක් හැදුවොත්
බුදුවාගේ යෝජනාවන් ඕනනම් දිස්ත්‍රික් දිසාපතිතුමා යටතේ තියන්න පුළුවන් මේ සංචිතයනේ.
ඔව් අවශ්‍ය නම් දිසාපතිතුමා යටතේ තියන්න පුළුවන්. අර බලන්න දැන් මම කියන්නේ මේ යෝජනාව වෙනවත් එක්කම අලුත් අදහස් එනවා. මූල අසනෙනුත් අදහස් එනවා. මේක තමයි අවශ්‍ය උනේ මට. මේ වගේ සංවාදයක් තුලින් අපි අලුත් ක්‍රමවේදයක් හදන්න. මේකට මොකක් හරි උත්තරයක් දීලා ඊට පස්සේ දැන් මමත් කතා කරලා තව මන්ත්‍රීවරුත් ආණ්ඩු පක්ෂේම විපක්ෂේම කතා කරලා ඊට පස්සේ ආයතනයක් මමත් තව පිළිතුරු කතාවක් කරලා කාටත් ස්තුතියි කියලා. ඒක නෙමෙයි කරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා 2015 ජනවාරි 8 වෙනිදා මැතිවරණයෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණේ ඔලුගොඩි මාරුවකින් එහා ගියපු ක්‍රමයේ වෙනසකුත් බලාපොරොත්තු වුණා. අන්නේ ක්‍රමයේ වෙනස ඇති කරන්න මේ වගේ නව ක්‍රමවේද අපි ඇතිකරන්න නිර්මාණය කරන්න ඕනේ කියලා කියමින් මගේ යෝජනාව ඉදිරිපත් කරනවා මේ සභාව හමුවේ.
මේ යෝජනාව ස්ථීර කිරීම සඳහා ගරු මුජිබව රහමාන් මැතිතුමා.
ස්තුති ගරු නියෝජ කතානායකතුමනි. විශේෂයෙන්ම බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා මේ ඉදිරිපත් කරපු යෝජනාව ස්ථීර කරමින් අදහස් කීපයක් කියන්න කැමැති. අද අපි දැක්කොත් රාජ්‍ය සේවයේ ඉතාම ජනතාවට සමීප එවැගේම පහළ මට්ටමේ තමයි මේ ග්‍රාම සේවක නිලධාරීන් කියන මේ සේවය. නමුත් මේ සේවය ගැන එතුමා කිව්වා විදියට අපිට අලුතෙන් හිතන්න කාලය දැන් ඇවිල්ලා තියෙනවා. මොකද අද ලෝකේ තාක්ෂණය හා ඒවත් එක්ක වර්ධනයත් එක්ක අපි තවම ඒ පැරණි ක්‍රමවල එල්බිවගෙන ඉන්නවාද, එහෙම නැත්නම් අලුතෙන් හිතලා අලුත් දේවල් එක්ක මේවා හැඩගස්වාගෙන යනවාද කියන ගැටලුව අපි ඉස්සරහා තියෙනවා. මං හිතන්නේ ග්‍රාම සේවක නිලධාරීන් විතරක් නෙමෙයි සමස්ත රාජ්‍ය සේවයම අලුතෙන් හිතන්න ඕන තත්ත්වයක, අලුතෙන් ප්‍රතිකරණය කරන්න ඕන තත්ත්වයක තමයි අපි ඉන්නේ. මොකද අපිට අද රාජ්‍ය සේවයේදී අපි බැලුවමත් එදිනෙදා ජනතාවට වැඩ කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, වගේම නගර සභාව, ප්‍රාදේශීය සභාවල්වල ජනතාව කටයුතු කරන්න ගියාම කොයිතරම් දුරකට ඒ ජනතාවගේ එදිනෙදා කටයුතු කරගන්න අපහසුතාවයකට ජනතාව ලක් වෙනවද කියන එක අපි සියලු දෙනාම මන්ත්‍රීවරු හැටියට අපි දන්න කාරණාව. ඉතින් මං හිතනවා එතුමා ඒ ඉදිරිපත් කරන යෝජනාව ඇත්තෙන්ම අපි අවුරුදු 70කට ආසන්න නිදහස ලැබිලා මේ සමරන වෙලාවේ තවම අපි ඒ විශේෂයෙන්ම සුදු අධිරාජ්‍යවාදීන් විසින් අපිට හඳුන්ලා දීපු ඒ පරිපාලන ක්‍රමය තමයි අපි තවම පවත්වාගෙන යන්නේ. අපි දන්නවා නමුත් අධිරාජ්‍යවාදීන් අපිට හඳුන්ලා දීපු ඒ පරිපාලන ක්‍රමය අද ඔවුන්ගේ රටවල්වල විශාල පරිවර්තනයකට ඒවා ලක් වෙලා තියෙනවා. ඒවා තාක්ෂණයත් එක්ක ඒවා දියුණු වෙලා තියෙනවා. නමුත් තවම අපි ඒවා පරිවර්තනය කරගන්න බැරුව අපිට අලුතෙන් හිතන්න බැරුව අපි තවම මේ ප්‍රාථමික අවධියේ තමයි අපි තවම ඉන්නේ. ඉතින් අපි ගත්තොත් මේ ග්‍රාම සේවා නිලධාරීන්ගේ ප්‍රශ්න ගැන අපි ගත්තොත් මේ ඔයතු මන්ත්‍රීතුමා කිව්වා වගේ නොයෙකුත් ප්‍රායෝගික ගැටලු, පහසුකම්, එවැගේම සමහර විට ඔවුන් ඉන්න ඔවුන්ගේ කාර්යාලවල විදුලිය නැති පහසුකම් වගේ නොයෙකුත් පහසුකම් අපහසුකම් වලට ඔවුන් මුහුණ දෙනවා. විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමා නියෝජනය කරන ආසනය, ඒ වගේම අපි නියෝජනය කරන ආසන මේ කොළඹ නගරයේ ගත්තම විශාලම භාෂාමය ප්‍රශ්නයුත් මතුවලා තියෙනවා. අපි දන්නවා මිශ්‍ර ජනගහනයක් ජීවත් වෙන මේ ප්‍රදේශවල විශේෂයෙන්ම ද්‍රවිඩ භාෂාව පිළිබඳ තියෙන දැනුම ඒක නොමැතිකම උඩම ජනතාවගේ එදිනෙදා ඒ ග්‍රාම සේවකවරුන් හම්බෙන්න ගියාම ජනතාව මුහුණ දෙන විශාල ප්‍රශ්නයක් බවට අද පත් වෙලා තියෙනවා. ඊළඟට අපි දන්නවා හුඟාක් දුරට මේ කොළඹ නගරේ ග්‍රාම සේවකවරුන් පත් වෙලා ඉන්නේ හුඟාක් මං හිතන්නේ 90%කට වඩා වැඩි ප්‍රමාණයක් මේ නගරයත් එක්ක සම්බන්ධ නැතුව ඈත පළාත් වලින් ඇවිල්ලා පදිංචි වෙච්ච ඌය තමයි ඉන්නේ. නමුත් ඔවුන් එතකොට ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාව ගැන දන්න ප්‍රමාණය ප්‍රදේශයේ තියෙන ඒ පාලන රටාව ගැන ඒ ජනතාවගේ හැඳුනුම්කම ගැන ඒ ඔක්කොම ඉතාම සුවල්ප දැනුමක් ඔවුන්ට තිබෙන්නේ. ඉතින් අපි හිතනවා
ගරුතුමා මේ සාමාන්‍යයෙන් 7000ක් 10000ක් විතර ජීවත් වෙන පොඩි වසමකනේ.
අනිවාර්යෙන්ම දැන් සමහර ග්‍රාම සේවා වසම් තියෙනවා ඡන්දදායකින් ඉන්නවා 15000ක් විතර වගේ. විශාල ග්‍රාම සේවා වසම්. අපි දන්නවා සාමාන්‍යයෙන් ගමක තියෙන්නේ ඡන්ද 3000ක වගේ 2500ක වගේ තමයි ග්‍රාම සේවා වසමක් වෙන්නේ. නමුත් මේ කොළඹ නගරේ ඡන්දදායකින් 15000ක් ඉන්න තැනක් එක ග්‍රාම සේවා වසමක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ග්‍රාම සේවක මහත්මයාත් හරිය අමාරු වෙනවා ඔහුගේ රාජකාරී කරන්න. මොකද විශාල පිරිසක් එනවා ඔහුව දවස ගානේ හම්බ වෙන්නේ. ඉතින් මං හිතනවා අපිට අලුතෙන් මේ ග්‍රාම සේවා වසම් නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. මං හිතන්නේ නියෝජ්‍ය කතානායකතුමනි අපිට අවස්ථාවක් ලැබුණා විශේෂයෙන්ම මේ නාගරික ඡන්ද ක්‍රමය මේ මාරු වෙනකොට ඒ කොට්ටාෂ ක්‍රමයකට යනකොට අපිට අනිවාර්යෙන්ම අවස්ථාව එදා තිබුණා මේ නැවත මේ ග්‍රාම සේවා වසම් මං හිතන්නේ නිර්මාණය කරන්න. නමුත් අවාසනාවකට මෙන් අපිට ඒක කරගන්න බැරි වුණා. මොකද හුඟා දුරට මැතිවරණ කොමිසමත් එක්ක අපි මේ මැතිවරණ කොට්ටාෂ ගැනම අපි හිතපු හින්දා අපිට බැරි වුණා අලුතෙන් ග්‍රාම සේවා වසම් ඇති කරන්න. මොකද අපි දන්නවා 15000ක් 20000ක් වගේ ජන සංයුතිය තියෙන තැනක එක ග්‍රාම සේවක මහත්මයෙකුට තමන්ගේ රාජකාරී කරන්න ඉතාම අපහසුතාවයක් තියෙන එක අපි දන්නවා. ඒ වගේම
දැන් මේ බහු කොට්ටාෂ දිනේ බහු ආසන වලට කැඩිලා දිනවනේ.
ඔව්
අඩුමානේ ඒ ඒ ප්‍රතිශතයටවත් වැඩි වෙනවා නම් හොඳයි නේද?
ඔව් දැන් ඒ බහු කොට්ටාෂ කැඩුනට ග්‍රාම සේවා වසම එකක් හැටියට තමයි පත් වෙලා තියෙන්නේ. ඒකත් ඇත්තටම වෙන්න උනා නම් ඒ පත් වෙන ග්‍රාම සේවක නිලධාරි මහත්මයාට හොඟක් තමන්ගේ රාජකාරියවලදී තමන්ට පහසු වෙනවා වැඩ කරන්න. ඉතින් මං හිතනවා එතකොට මේ අපිට ඇත්තටම මේක කාලෝචිත යෝජනාවක්. අනිවාර්යෙන්ම ඒ මන්ත්‍රීතුමා ඒ කියන දේ මං හිතනවා අපිට අලුතෙන් හිතන්න ඕන තත්ත්වයක අපි ඉන්නේ. මං හිතන්නේ සමස්ත රාජ්‍ය සේවය පිළිබඳව අපි අලුතෙන් හිතන්න ඕන තත්ත්වයක ඉන්නේ. ඒ වගේම නියෝජක කතානායකතුමනි අපි විශේෂයෙන්ම මේ මමත් මේ රාජ්‍ය සේවයට සම්බන්ධින්ද අපි දන්නවා දැන් මහ බැංකු මේ බැඳුම්කරේ සම්බන්ධව පත් කළා තියෙන ජනාධිපති කොමිසම ඒකත් අපි දන්නවා අද රාජ්‍ය සේවයක් හැටියට රජයේ ක්‍රියා කරන කාර්ය පටිපාටියක් හැටියට අද ක්‍රියාත්මක වෙන්නේ. මම එකක් ඉල්ලන්න කැමතියි විශේෂයෙන්ම දැන් රවි කරුණානායක හිටපු ඇමතුමාව ඒ රාජ්‍ය සේවා ජනාධිපති විමර්ශන කොමිසමට කැඳවුවේ නන්දානුන කාන්තාවක් ඇවිල්ලා දීපු කට උත්තරයක් අනුව. නමුත් දැන් ඒ කොමිසම් සභාව තුළ පත් වෙලා ඉන්නවා. ඒ සමහර සාක්තිවලදී නම් සඳහන් වෙලා
තියෙනවා
මේක විශේෂයට අදාළයි නිවාඩ් කබ්‍රාල් හිටපු අධිපතිතුමාගේ නම. ඊළඟට පර්පචුවල් ස්ටේෂනරිස් එක ශිරෝමි වික්‍රමසිංහ හිටපු අධ්‍යක්ෂකතුමියගේ නම.
දැන් මේක හැබැයි ගෞරවමත්
එතුමියා අධ්‍යක්ෂකතුමියා වෙලා ඉන්න කාලේ නිවාඩ් කබ්‍රාල් අධිපති වෙලා ඉන්න කාලේ දවස් 3කින් තමයි එතුමාට ලයිසන් එක දුන්නේ මේක පවත්වාගෙන යන්න.
ගරු මන්ත්‍රීතුමා මේ අද තියෙන පෞද්ගලික මන්ත්‍රීම් ගරු මන්ත්‍රීතුමා කරුණාකරලා අද දවසේ හොඳයි පැහැදිලි හරි හොඳයි ගරු
නියෝජ්‍ය කතානායකතුමනි මේ හොරු කලබල වෙන්න ඕනේ නැහැ. මම කතා කරේ මේ පර්පචුවල් ට්‍රෙෂරිස් ගැන. ඒ හින්දා හොරු කලබල වෙන්න ඕනේ නැහැ. හොරු කලබල වෙන්න ඕනේ නැහැ. අපි දන්නවා දූෂණ වංචා කරපු අය. ඒ හින්දා ඕගොල්ලෝ කලබල වෙන්න ඕනේ නැහැ. මම කතා කරන්නේ සභාවට. ඉතින් ඕගොල්ලෝ කටවා ඕගොල්ලන්ට කියන දේක් තියෙනවා නේද කියන්නේ. ඕගොල්ලෝ කලබල වෙන්න ඕනේ නැහැ. මම කතා කරන්නේ නිවාඩ්
ගරු ඕඩර් ගරු මුජුමා රහ්මාන් මෙතුමා ඕඩර් ප්ලීස් ඕඩර්
ගරු අපිට
ගරු ඕඩර් මුජුමා රහ්මාන් මෙතුමා ඕඩර් ප්ලීස් ඕඩර් ගරු රහ්මාන් මෙතුමා ඔබතුමාගේ කතා ඔබතුමාගේ මේ අද බුද්ධික පත්‍රික මැතිතුමාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්
ඔබතුමා කරුණාකරලා විශේෂ කතා කරන්න එතකොට අනික් අයත්ට පැටලෙන්නේ නැතුව බොහොම
කතා කළේ මගේ අදහස මං කිව්වේ. ඒ අදහසට විරුද්ධ අදහස් තියෙනවා නම් කියන්න පුළුවන්. ඒක ගැන අපිට ගැටලුවක් නැහැ. නමුත් කතා කරනකොට මේ නැගිටලා බාධා කරන එක ඒව කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතුමාට මගේ කතාව අල්ලන්නේ නැත්නම් එතුමා ඔයා ඔබතුමාගේ අදහස කියන්නේ. ඒක අපේ ප්‍රශ්නයක් නැහැ.
කාලය අවසන් වෙනවා.
ඔබතුමාට කතා කරන්න එපා කියලා නැහනේ. ඉතින් නිවාඩු ගන්න කබ්‍රාල් ගැන කතා කරන එක ඔයාලට තියෙන මොකද්ද ප්‍රශ්නේ? ඔයාලට ප්‍රශ්නයක් නැහනේ.
ඔයා ඊළඟ කතා.
නිවාඩු කබ්‍රාල් ගැන කතා කරාට මම කතා කරේ නිවාඩු කබ්‍රාල් ගැන. ඉතින් මම කතා කරේ නැහැ මේ මේ වෙන කා ගැනවත්. ඔයා කලබල වෙන්න එපා. ඔයා කලබල කාගේවත් ගුණ හොදන්නේ නැහැ අපි. අපිට ඕනෙත් නැහැ. අපි කතා කරේ නිවාඩු කබ්‍රාල් ගැන
කිව්වා.
මොකටද කලබල වෙන්නේ? ඒ හින්දා නියෝජක කතානායකතුමනි අපි ඒ ජනාධිපති කොමිසමට කියන්නේ ඒකේ නම් සඳහන් වෙලා තියෙනවා නිවාඩු කබ්‍රාල් මැතිතුමාගේ ඒ වගේම ශිරෝමි වික්‍රමසිංහ හිටපු අධ්‍යක්ෂතුමියව ඒගොල්ලන්වත් කැඳවලා සාක්ෂි ගන්න කියන එක තමයි අපි කියන්නේ. මොකද නන්නාඳුන කාන්තාවක් ඇවිල්ලා දීපු සාක්ෂියකට මේ රජයේ ඇමතිවරයෙක්ව ගැනවල සාක්ෂි ආන්න පුළුවන් නම් ඒකත් කරන්න
බොහොම ස්තුතියි. ගරු ජනක වක්කුමර මැතිතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි බුද්ධික ප්‍රතිතුන මන්තුමා ගෙනාපු යෝජනාව පුරප්පාඩු වන ග්‍රාමීණ නිලධාරී තනතුරු වල වැඩබැලීම පත්වීම සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙළ සකස් කිරීම. නියෝජ්‍ය සභාපතිතුමනි, අපේ බුද්ධික ප්‍රතිතුන මන්තුමා ගෙනාපු යෝජනාව හොඳයි. ග්‍රාමීණ නිලධාරී වසන් රාශියක මේ පහුගිය අවුරුදු දෙක ඇතුළත පුරප්පාඩු රාශියක් තියෙනවා. ඒ පුරප්පාඩු පුරවන්න 2015 ග්‍රාම නිලධාරී විභාගයක් තිබ්බා. මේ ග්‍රාම නිලධාරී විභාගයේ මෙතෙක්කල් කිසිම කෙනෙක් ඒ අයව බඳව ගන්න කටයුතු කළා නැහැ. ඒකට හේතුවක් තමයි ප්‍රතිඵලවත් නිකුත් කළා නැහැ. අපේ රජයේ කාලේ මේ මෙතුමා කියලා තියෙන යෝජනාව ඒ අනුව විභාගයක් තියලා ග්‍රාම නිලධාරී එක කොට්ටාසයක පුරප්පාඩු 25ක් තියෙනවා නම් 50ක්ගේ ලයිස්තුවක් හදලා පෙළගස්සලා ඒ ලයිස්තුවෙන් ඒ පුරප්පාඩු පුරවලා විශ්‍රාම යන ඒගොල්ලෝ ගන්නත් වැඩපිළිවෙලක් හදලා තිබුණා. දැන් අපේ බුද්ධික මන්තුමා කියන්නේ සංචිතයක් ඇති කරන්න කියලා. ඒ කාලේ එහෙම සංචිතයක් තිබුණා. විශ්‍රාම යනකොට ඒ වෙනුවට අර පුරප්පාඩු පුරවන්න ඊගාව ලකුණ ගත්තේ එක්කෙනා ඒ ලයිස්තුවේ හිටියා. දැන් අද වෙනකොට අවුරුදු දෙකක් වෙනවා මේ විභාගේ තියලා ප්‍රතිඵලවත් දීලා නැහැ. දැන් රැකියා දසලක්ෂයක් දෙනවා කියලා මේ ආණ්ඩුව බලයට පත් වෙලා නියෝජ්‍ය කතානායකතුමනි මේ 21 වෙනිදා එනකොට අවුරුදු දෙකක් වෙනවා. ආ දෙන්න.
ඔව් නලි මුතුමා. මම හිතන්නේ ඔබතුමා ඊයේ පෙරේද හොයලා බැලුවා නම් මේ වෙනකොට ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙලා ඉන්ටර්වියු කැඳවලා තියෙන්නේ. මේ දවස්වල ඒ කටයුතු සිද්ධ වෙනවා. මේ ගහන්නේ. එනිසා ඔබතුමා හොයලා බලන්න ඔබතුමාට ටිකක් පරණ
හොඳයි. වක්කුවර මැතිතුමා,
මේ 2015 දී උපවාගේ දැන්නේ කතා කරලා තියෙන්නේ දැන්නේ කැඳවන්නේ.
මේ ගරු මන්තුමා කවද්ද මේ මේ ඉන්ටර්වියු තිබ්බ කියනකෝ?
මේ ඉන්න අපේ නියෝජ්‍යමෙන් තුවා ගන්න.
මෙතුමා කියනකෝ.
ගරු මාසෙ 3 වෙනිදා. 2016 9 මාසෙ 3 වෙනිදා.
දැන් මෙතුමා ඒකෙන් දැන් පත්තින් දෙනවද?
ඔව් දැන් මේ වෙද්දි මේ පත්තින් දෙන්න සියලු දේවල් කරලා මේ මේ ඉන්ටර්වියු එක කෝල් කරන්න බලාපොරොත්තු ඉන්නවා. මොකද විභාග දෙපාර්තමේන්තුවෙන් අපිට දීලා තින්නේ 2017 අත 26 දින තමයි අමාත්‍යංශර ගෙනල්ලා තින්නේ. මේ වෙද්දි අපි ලෑස්ති කරගෙන යනවා මේ මේ ඉන්ටර්වියු එක කරන්න.
එමත්තු අනිත් මේ 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 විභාගවල ලියපු ඔක්කොටම උත්තර මේ මේ ඒගොල්ලන්ගේ ප්‍රතිඵල යවලා තියෙනවද දන්නේ
නැහැ. ඔව් වෙබ්සයිට් එකේ දාලා තියෙනවා.
රයිට්. මොකද මේ මට මේ දැනුත් මේ පැක්ස් එකක් කියලා තිබුණා කොහොම හරි යාට හම්බෙලා නැතුව ඇති. එයා විභාගේ ලියලා හිටන් එයාට ප්‍රතිඵල ලැබුණ නැහැ කියලා. ඒක එතකොට ඔබතුමාලට මේ පුරප්පාඩු පුරවන්න දැන් පුළුවන්කමක් තියෙනවා. එතකොට අපේ මන්තුමාගේ ප්‍රශ්නෙට උත්තරේකුත් තියෙනවා. ඉක්මනින් අපි කියන්නේ ග්‍රාම නිලධාරී පුරප්පාඩු පුරවන්න. පහුගිය ගම් අතුරු වෙලේ ඒ පුරප්පාඩු තිබිච්ච නිසා එක්කෙනෙකුට වසන් දෙකක වැඩ කරන්න බෑ මුළු පළාතක්ම යට වුණාම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කලවාන මැතිවරණ කොට්ටාසේ හංගලංගර කියන ග්‍රාම සේව වසමේ ග්‍රාම නිලධාරීතුමිය මාසයකට පස්සේ තමයි ගම් අතුරට යට වෙච්චි මිනිස්සුන්ගේ ගෙවල් බලන්න ආවේ. ඇවිල්ලා හිටන් හානියක් නැහැ කියලා කොළේ පුරවලා දුන්නා. මම ප්‍රාදේශීය ලේකම්තුමියට පැමිණිලක් කරා දස දෙනෙක්ගේ. ඊට පස්සේ පරීක්ෂණයක් කළා එයාගේ ගෙවල් යට වෙලා හානි වෙලා කියලා ඉතින් ඔප්පු වුණා.
දැන් එනකොට ගංගතුරු බැහැලා.
ගංගතුරු බැහැලා මාසයක් ගියාට පස්සේ ගංගතුරු තිබුණාද කියලා හොයන්න බෑ. ඒක එහෙම වෙන්න හේතුව තමයි අර සපත්තු කුට්ටමක් එහෙම දෙන්න වැඩපිළිවෙලක් තිබුණා. ඒ ෆෝම් එකක් තිබුණා අපේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ගහලා. ඒකේ තියෙන හානියටපත් වුණාද නැද්ද කියලා දාන්න. මට නියෝජ්‍ය කතානායක තුමේදී කියන්නකෝ අපි සපත්තු දෙකක් දාගෙන ගඟේ බැස්සත් ඒක හානියටපත් වෙනවද කියලා. ගං අතුර කියන්නේ වතුරට අවුලා ඔක ඕනම වේල්ලා ගන්න පුළුවන්. එතකොට හැබැයි ග්‍රාම නිලධාරි දානවා හානියටපත් වෙලා නැහැ කියලා ඉරක් ගහනවා අර කොටුවේ. සපත්තු දෙක ගන්න කලපකාරයල්ට ගියන් කියන ඔයාගේ දරුවගේ සපත්තු දෙන්න විදිහක් නැහැ හානියටපත් වෙලා නැහැ කියලා. මං අහ මොකද්ද මේ කුණුහරුපේ කියලා. වතුරට යට වෙච්චි ගේක සපත්තු දෙක මේක දෙන්න නෙමෙයි හදලා තියෙන්නේ නොදෙන්න කියලා. හැබැයි කලාපකාරයලෙන් කිව්වා ඕක යටින් ලියාගෙන එන්න මේ ගේගන් අතුරට යටුණා කියලා හැමෝත් දෙන්නම් කියලා. දැන් මේක දෙන්න හදන ෆෝම් එකයි නොදෙන්න හදන ෆෝම් එකයි අපි දන්නවා. දැන් අපේ සමෘද්ධි අමාත්‍යතුමා කරුණු රාශියක් කිව්වා. මේ රටේ 15 ලස්සකට සමෘද්ධි දෙනවලු. ඒ කිව්වේ කරුණු ටික කියනවා නම් තුන්වැනි ලෝක රටක් නෙමෙයි අපේ රට. එහෙට පල්ලෙහා රටක්. එක වේලක් කන අයට තමයි ලකුණ හම්බෙන්නේ. එතකොට එක වේලක් කන අය මේ රටේ විශාල පිරිසක් ඉන්නවා කියලා සමෘද්ධි අමාත්‍යතුමා පිළිගන්නවා. 8-5 නැති අය හිටියොත් ලකුණු හම්බෙනවා. 8-5 එක්කෙනා හිටියොත් ලකුණු හම්බෙන්නේ නැහැ. ඊගවට තමන්ට කියලා නිවසක් මැටි ගාලා හරි නිවසක් තිබුණොත් එයාට හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ වගේ චක්‍රලේඛන හදන්නේ නියෝජ්‍ය කතානායකතුමනේ දෙන්න නෙමෙයි නොදෙන්න. මේවා කපන්න ගියොත් එහෙනම් මේ රටේ 15 ලස්සම කපන්න පුළුවන්. පැල්පත්ලාභියෝ ඉන්නවා මේ කොළඹ. මුඩුක්කු තියන අය ඉන්නවා. ලයින් කාමර ඉන්න ඇයට එයාට මේ සමෘද්ධිය හම්බ වෙනවා. හේතුව තමයි Tamanට කියලා නිවසක් නැහැ. මගේ වේවල් කඳුර කියන ග්‍රාම සේවා වසමේ 277ක් හිටියා. අද 32 ඉන්න සමෘද්ධිලාභී. සිංහරාජ අයනේ කුඩව කියන ග්‍රාම සේවා වසමේ 5 ඉන්නේ. 5 ඔක්කොගේම සමෘද්ධි කැපුවා. ඇයි? අඩුම ගානේ තේ චුට්ටක් හරි ගෙදර තියෙනවා. හැබැයි ඒක මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන්ද? අපි කියන රුපියල් 5000 නෙමෙයි 10000ක් තිබුණා ජීවත් වෙන්න බෑ. එතකොට මෙහෙම හොයලා කපන්න ගියා මම දැන් සමුද්‍ර නියමක කෙනකින් අහුවා ඕගොල්ලෝද කැපුවේ කියලා. නෑ මිනිස්සු කියන ටික අපි ලිව්වා. අපි සංවර්ධන නිලධාරී ග්‍රාම නිලධාරී අපි ඔක්කොම මේක මිනිස්සු කියන ඒවා ලිව්වා. කතානායක නියෝජ්‍ය කතානායකතුමනි මේකේ අහලා නැති එකම එක ප්‍රශ්නයයි. අනිත් ඔක්කොම අහලා තිනවා ගෙදර කරන ඔක්කොම. එක ප්‍රශ්නයක් අහලා නැහැ. ඒකත් ඇහුවනම් මේ අමතුවා තවත් සාධාරණයි. ඒක විතරයි අහලා නැති සියල්ලම අහලා තිනවා. මේක කරේ අයින්ස්ක මිනිස්සුන්ගේ සමුද්‍ර කපන්න UMP කට්ටියගේ කපලා තිනවා. මට පුළුවන් නැහැ කියන්න. ඒගොල්ලන්ගේ කපලා තිනවා. වැඩි දෙනෙක් ඒගොල්ලන්ගේ කැපිලා තිනවා. ඉතින් මේක කරන්න ඕනේ අඩුම ගානේ මේ අවුරුද්දේ මේ කට්ටියව තියලා හරියට සංගණනයක් කරලා බලලා සමෘද්ධි ඔය එහා පැත්තේ ලියල් තිනවා ග්‍රාම නිලධාරී සමෘද්ධි නියාමකයි සංවර්ධන නිලධාරී මේ බොරුවට ඇත්ත නොකපු ඒගොල්ලන්ට සමෘද්ධි තියෙනවා. Tamanට ඉඩම් තියෙද්දි ගෙවල් තියෙද්දි නැහැ කියලා ලියපු එක්කෙනාගේ එයාට තියෙනවා. මොකද පසු පිටේ ලියලා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි සමෘද්ධි නියාමක මෙයාට මෙයිට වඩා වත්කම් තියෙනවා කියලා. ඒගොල්ලන්ගේ නම ඇවිල්ලා තියෙනවා සමෘද්ධි අර කැපිච්චි නැතිලා ඉස්තුවේ. ඊගාවට කොළේ අලවලා තියෙන දැන් මොකෙන්ද? ඉංග්‍රීසි භාෂාවෙන් ගහලා. මේ අපේ ගමේ දැන් මට කතා කරා මඩබද්දර කියන ගමේ එක්කෙනෙක් සර් මේක මම මේ ගලවගෙනම අරන් යනවා මගේ නම තියනවද කියලා හොයාගන්න. ඇයි? ඒක ගහලා තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. ඒක නිසා අපි කියනවා මේ ග්‍රාම නිලධාරීවරු පත් කළා නියෝජ්‍ය අමාත්‍යතුමනි ග්‍රාම නිලධාරීවරුන්ගේ වැඩ වර්ජනයක් කරන්න යනවා. ඒගොල්ලන්ට ලැබිලා තියෙන අයිතිවාසිකම සංවර්ධන නිලධාරීවරුන්ට පවරනවා කියලා. ඒක නිසා ඒක කරන්න දෙන්න එපා. ග්‍රාම නිලධාරීවරුන්ට තියෙන ඒගොල්ලන්ට තියෙන බලය ඒගොල්ලන්ට තියෙන්න ඕන. මම ඔබතුමෙන් තව එක ඉල්ලීමක් කරනවා. මේ ග්‍රාම නිලධාරීවරු ඡන්දෙ ලියනකොට එයා ඒ ගෙදර ගොහමූලිකයා කියනවා නම් මෙයා ගිය පාර ඡන්දෙ ලියපු එක්කන ඉස්සෙල්ල පාර ඡන්දෙ ලියපු එක්කන මේ නිවසේ එයා අපේ ගෙදර ඉන්න කෙනෙක් කියලා එවල එයා නොහිටින්න නැතුනට ඡන්දෙ ලියන්න ඕනේ. අපි පිටරට ඉන්න එක්කන ඡන්දෙ ලියනවා. මගේ රියදුරා මාගාව ඉන්නේ. මගේ රියදුරාගේ ඡන්දෙ ලියන්නේ නැහැ. එමනුස්සයා ගෙදර නැහැ කියලා. ඒ මනුස්සයා ගෙදර ඉච්චා මම පඩි ගෙවනවා. ඒ මනුස්සයා මාත් එක්ක ඉන්නේ. හැබැයි ඉඳලා හිටලා ගෙදර ගිහිල්ලා එනවා මාත් එක්ක ඉන්නේ. මේ පාර ඡන්දෙ ලියලා නැහැ. හොඳයි මේ ගෙදරින් ඇව්වහම කියලා තියන මෙයා දැන් මන්තුමාලයා ගෙදර ඉන්නේ කියලා
අවසන් කරා
අපේ ගෙදරින් මං ඡන්දෙ ලියන්නද
අවසන් කරා
ඒ ගෝමුලක ලයිස්තු යටද ඡන්දෙ ලියවන්න ඕනේ එසේ ඔබතුමාලා බලන්න ඒක මට දෙන ඡන්දයක් ඉඳ කැපුවා කියලා තමයි මං හිතන්නේ ඕනනම් වසමත් කියන්නම් අලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රද්දැල්ල ගාම නිලධාරි වසමෙ තමයි කැපුවේ
දැයි
නිසා ඒකනත් ඔබතුමා හොයා බලන්න කියලා බුද්ධික මන්තුමාගේ යෝජනා හොඳ යෝජනාවක් අපේ නියෝජ්‍ය අමාත්‍යතුමාට කියන ඉක්මනින්ම කිසිම ભેදයකින් තොරව වෙනත් ක්‍රමවල වලට ලකුණු දාන්න නැතුව සුදුස්සාට සුදුසන දෙන්න කියලා ඉල්ලමින් මරිණා ස්තුතියි
දිවහාරයට පසු අංශු මාර්සිංහ මහත්මයාත් සුනිල් හඳුනිගම මහත්මයාත් මේ වෙන අදහස් ඉදිරිපත් කරන්න ඉල්ලලා තියෙනවා ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යතුමාගේ කතාවෙන් පසු බුද්ධික පත්‍ර මහත්මයාට සිළු දෙනාට විනාඩි 30ක වෙලාවක් දිවහාරේ 1:30න් පසු ලැබෙනවා දැන් පාර්ලිමේන්තුව 1:30 දක්වා අත්හිටුවා